අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමේ නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර ආයුබෝවන් දුවේ පුතේ. 10 ශ්‍රේණියේ භූගෝල විද්‍යා පාඩමක් අරගෙන අදත් මම රුහුණු ගුරු ගෙදරට ආවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය හා මඟ පෙන්වීම මත රුහුණු ගුරු ගෙදරට ආ මම දෙනියාය අධ්‍යාපන කලාපයේ මානව ශාස්ත්‍ර ගුරු උපදේශිකා බී විජිතා රුක්මණී ගුරුතුමිය. හොඳයි දුවේ පුතේ, අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෘථුවියේ සංයුතිය කියන 10 ශ්‍රේණියේ පළමු පාඩමේ අවසාන කොටස, ඒ කියන්නේ ශිලා ගෝලයේ ප්‍රධාන භූතැටි පිළිබඳව. මේ භූතැටි ප්‍රාවරණය තුළ ක්‍රියාත්මක වන සංවහන ධාරාවල බලපෑමෙන් චලනය වීම සිද්ධ වෙනවා. මේ අනුව පෘථුවි ශිලා ගෝලය ප්‍රධාන භූතැටි 7කින් සහ සුළු භූතැටි 12කින් යුක්ත වෙනවා. 10 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව පෙළ පොතේ 13 වෙනි පිටුවේ 1-1 සිටියමත් අධ්‍යයනය කරමින් අපි බලමු මේ ප්‍රධාන භූතැටි හා සුළු භූතැටි මොනවද කියලා. හොඳයි දුවේ පුතේ, අපි මුලින්ම බලමු මේ ප්‍රධාන භූතැටි 7 මොනවද කියලා. මේ ප්‍රධාන භූතැටි 7 සමන්විත වෙනවා මෙන්න මේ තැටි 7ෙන්. පැසිෆික් තැටිය, උතුරු ඇමරිකානු තැටිය, දකුණු ඇමරිකානු තැටිය, අප්‍රිකානු තැටිය, යුරේෂියානු තැටිය, ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය සහ ඇන්ටාක්ටික් තැටිය කියලා. ඉතින් දුවේ පුතේ, මේ භූතැටි 7ෙන් තමයි මේ පෘථුවිය ගෝලය නැත්නම් ශිලා ගෝලය සමන්විත වෙන්නේ. මේ ප්‍රධාන භූතැටි 7. අපි නැවත බලමු නේද මේ භූතැටි 7 මොනවද කියලා. මම නම් කරන්නම්. පැසිෆික් තැටිය, උතුරු ඇමරිකානු තැටිය, දකුණු ඇමරිකානු තැටිය, අප්‍රිකානු තැටිය, යුරේසියානු තැටිය, ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය සහ ඇන්ටාක්ටික් තැටිය. මේව තමයි දුවේ පුතේ ප්‍රධාන භූතැටි විදියට සලකන්නේ. ඒ වගේම තවත් සුළු තැටි කිහිපයක් දක්නට ලැබෙනවා. අපි බලමු නේද එයින් කිහිපයක්. ඉන් කිහිපයක් තමයි කැරිබියානු තැටිය. මගේ දුවල පුතාලා පෙළ පොතේ සිටියමත්, ඒ වගේම ඔයාලට රුහුණු ගුරු ගෙදරින් දීලා තියෙන සිටියමත් දෙකම ගත්තොතින් මගේ දුවල පුතාලට පහසුවෙන් මේ සුළු භූතැටි කිහිපයත් හඳුනගන්න පුළුවන් වේවි. ඔන්න මම නම් කරන්නම් මේ සුළු භූතැටි කිහිපයක්. කැරිබියානු තැටිය, කොකෝස් තැටිය, නැස්කා තැටිය, පිලිපීන තැටිය සහ අරාබියානු තැටිය. මේ වගේ සුළු භූතැටි තවත් ගණනක් තියෙනවද ඔය පුතේ? ඒත් අපිට මේ සුළු භූතැටි ප්‍රමාණය අපට ප්‍රමාණවත් වෙනවා අපේ දැනගැනීම සඳහා. එතකොට දුවේ පුතේ, ශිලා ගෝලය සමන්විත වෙන්නේ මේ ප්‍රධාන භූතැටි 7ෙන් සහ සුළු භූතැටි කිහිපයකින්. මේ භූතැටි වල පිහිටීම පිළිබඳව අපි දැනගන්නවා වගේම මේ භූතැටි වල පිහිටි රටවල් පිළිබඳවත් අපි දැනගෙන ඉන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත් දුවේ පුතේ, ශ්‍රී ලංකාව අයත් වන භූතැටිය කුමක්ද කියලා ඇහුවොත් මගේ දූල පුතාලට කියන්න පුළුවන් වෙන්න ඕන ඉන්දු ඕස්ට්‍රේලියා බූතැටිය කියලා. මගේ දුවල පුතාලට තේරෙනව ඇති මේ රටවල් පිහිටලා තියෙන්නේ මේ බූතැටි වල. ඒ වගේම තමයි ඔයාලට දීලා තියෙන පැවරුමේ රටවල් 10ක් අයත් වෙන බූතැටි මොනවද කියලා ලෝක සිතියමක් ආධාර කරගෙන ලියා දක්වන්න තියෙනවා. මේ ටික ලියනකොට මගේ දූල පුතාලට තේරුම් ගන්න පුළුවන් වෙයි ඒ ඒ බූතැටි වලට අයත් වෙන රටවල් මොනවද කියලා. එහෙනම් මගේ දූල පුතාලා සිතියම් පොතකුත් ආධාර කරගෙන, පෙළ පොතත් ආධාර කරගෙන මේ ප්‍රධාන බූතැටි සහ සුළු බූතැටි වලට අයත් වෙන රටවල් පිළිබඳව සොයලා බලන්න. එහෙම සෙව්වහම මගේ දූල පුතාලට තේරේවි මේ බූතැටි හතට, ප්‍රධාන බූතැටි හතට අයත් වෙන රටවල් සහ සුළු බූතැටි වලට අයත් වෙන රටවල් මොනවද කියලා. හොඳයි දුවේ පුතේ, 10 ශ්‍රේණියේ පළමු පාඩම තමයි පෘථුවියේ සංයුතිය. අද මම ඒ පාඩම අවසන් කරන්න තමයි හදන්නේ. මම පාඩම් කිහිපයක් ඔයාලත් එක්ක කතා කරා. හොඳයි, අපි මේ පළමු පාඩමේ අද සාරාංශයක් බලමු නේද? එතකොට මගේ දුවල පුතාලට තවත් තේරුම් ගන්න පුළුවන් වෙයි මේ පාඩම පිළිබඳව. හොඳයි, මම මුලින්ම කතා කරා පෘථුවි පද්ධතියේ සංයුතිය අනුව බෙදිය හැකි ප්‍රධාන කොටස් හතරක්. මං හිතන්නේ දුවල පුතාලට මතක ඇති, අපි ඒ කොටස් හතර නම් කරා. අපි බලමු දුවල පුතාලට මතකද කියලා. ඔන්න මම නම් කරනවා, මගේ දුවල පුතාලත් නම් කරන්න බලන්න. ශිලා ගෝලය, වායු ගෝලය, ජල ගෝලය සහ ජෛව ගෝලය. එතකොට මේ පද්ධති හතර පෘථුවි පද්ධතියේ උපපද්ධති කියලා නේද දුවේ පුතේ අපි හැඳින්නුවේ? ඔව්, මේ උපපද්ධති හතරෙන් තමයි පෘථුවි පද්ධතිය සකස් වෙලා තියෙන්නේ. හොඳයි, ඊළඟට මම ශිලා ගෝලය ගැන විස්තරාත්මකව කතා කළා දූල පුතාලට මතක ඇති. ව්‍යුහය අනුව ශිලා ගෝලය කොටස් දෙකකින් සමන්විත වෙන බව දැන් ඔයාලා දන්නවා. මං හිතන්නේ මගේ දූල පුතාලට ඒ කොටස් දෙක නම් කරන්න පුළුවන් ඇති. ඒ කොටස් දෙක තමයි පෘථුවි කබොල සහ ඉහළ ප්‍රාවරණය. එතකොට පාෂාණවල ඝනත්වය, සංයුතිය හා පිහිටීම අනුව කබොල කොටස් දෙකකට බෙදෙන බව මගේ දූල පුතාලා දැන් දන්නවා. මොනවද ඒ කොටස් දෙක? මහාද්වීපික කබොල හා සාගරික කබොල. හොඳයි, මේ මහාද්වීපික කබොල හා සාගරික කබොලේ පාෂාණ සංයුතිය ගැන අපි කතා කරා නේද දුවේ පුතේ? මහාද්වීපික කබල හැදිලා තියෙන්නේ ග්‍රැනයිට් පාෂාණ වලින් කියලා කිව්වා. සාගරික කබල හැදිලා තියෙන්නේ බැසෝල්ට් පාෂාණ වලින් කියලා කිව්වා. ඒ වගේම එහි අන්තර්ගත වන ඛනිජ ගැනත් අපි කතා කරා නේද? එතකොට මහාද්වීපික කබලේ සිලිකන් සහ ඇලුමිනියම් වලින් යුක්ත වෙන නිසා අපි මහාද්වීපික කබොල සියල් ස්තරය ලෙස හඳුන්වන බව කිව්වා. ඒ වගේම තමයි දුවේ පුතේ, සාගරික කබොලේ බැසෝල්ට් පාෂාණ වලින් තමයි සකස් වෙලා තියෙනවා කියලා කිව්වේ. එහි සිලිකන් හා මැග්නීසියම් වලින් යුක්ත නිසා සිමැග් ස්තරය කියලත් හඳුන්වනවා කියලා මගේ දූල පුතාලට මතක ඇති. එතකොට මහාද්වීපික කබොල සියල් ස්තරය ලෙසත්, සාගරික කබොල සිමැක් ස්තරය ලෙසත් හඳුන්වන බව මගේ දූල පුතාලා දැන් දන්නවා. හොඳයි, ඊට පස්සේ අපි කතා කරා ශිලා ගෝලයේ නැත්නම් මේ පොළව මිනිසාට කොහොමද ප්‍රයෝජනවත් වෙන්නේ කියලා. මගේ දූල පුතාලට මේ තමන් ඉන්න පරිසරය දිහා බැලුවහම තේරුම් ගන්න පුළුවන් මේ ශිලා ගෝලය නැත්නම් මේ පොළව මිනිසා කොහොමද මොන වගේ දේවල් වලටද ප්‍රයෝජනයට අරගෙන තියෙන්නේ කියලා. මං උදාහරණයක් දෙකක් කියන්නම්කෝ. මගේ දූල පුතාලා ඉන්නේ නිවසක නේද? එතකොට මේ පොළව නැත්තම් ශිලා ගෝලය ප්‍රයෝජනයට අරගෙන තියෙනවා නිවාස හා ගොඩනැගිලි හදන්න නේද? අපිට පොඩ්ඩක් කල්පනා කරොත් කියන්න පුළුවන් මේ පොළව කොහොමද පරිහරණය කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ බුදුවේ පුතේ මහා මාර්ග ගොඩනැගීමට, ඒ වගේම ඛනිජ සම්පත් ලබා ගන්නත් අපි මේ පොළව නේද පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි කර්මාන්ත ශාලා ඉදි කරන්න වගේ දේවල් වලටත් මේ පොළව තමයි ප්‍රයෝජනයට ගන්නෙ. නැත්නම් ශිලා ගෝලය තමයි ප්‍රයෝජනයට ගන්නෙ. ඒ වගේම තමයි දුවේ පුතේ මේ ශිලා ගෝලය අසීමිතව ප්‍රයෝජනයට ගැනීම නිසා ඇති වෙලා තියෙන අහිතකර බලපෑම් ගැන අපි කතා කරා, මතක ඇති නේද? හොඳයි, අපි කෙටියෙන් නැවත පොඩ්ඩක් මතක් කරගමු නේද මේ මොනවද කියලා. වනාන්තර එලි කිරීම. මගේ දූල පුතාලා දන්නවා වනාන්තර එලි කරාම භූමිය නිරාවරණය වෙනවා නේද? ගස්වැල් නැති වුනහම භූමිය නිරාවරණය වෙනවා. නිරාවරණය වුනහම පසේ සාරවත් බව නැති වෙනවා, පාංශු ඛාදනය වැඩි වෙනවා. වැස්සක් වැස්සහම අපි දන්නවා ගස් කොළන් නැති වුනහම පස සෝදාගෙන යනවා. එතකොට පාංශු ඛාදනය වෙනවා කියලා කියන්නේ පසේ සාරවත් බව නැති වෙනවා. ඉතින් දුවේ, වනාන්තර එලි කිරීම නිසා අපට අයහපත් බලපෑම් තමයි ඇති වෙන්නේ. ඒ වගේම ඛනිජ සම්පත් ලබා ගන්න පොළව ගැනීම නිසාත් මේ අයහපත් බලපෑම් ඇති වෙනවා. දැන් මගේ දූල පුතාලා මතක් කරගන්න මේ අයහපත් බලපෑම් මොනවද කියලා. හොඳයි දුවේ පුතේ, ඊළඟ පාඩමෙන් අපි බැලුවා වායු ගෝලය ගැන. මගේ දූල පුතාලට දැන් හොඳට මතක ඇති මේ වායු ගෝලයේ තියෙන ප්‍රධාන වායු වර්ග මොනවද නේද? අපි හැම නම් කරානේ. මගේ දූල පුතාලා ඔන්න නැවත මතක් කරගන්න මොනවද තියෙන ප්‍රධාන වායු වර්ග. වායුගලේ වායු වර්ග හා පරිමාණ අරුව වර්ග කළා දූල පුතාලට මතක ඇති. දැන් ඔන්න දූල පුතාලා මේ වායු වර්ග මොනවද, ඒවා පරිමාණ අණුව කොයිතරම් ප්‍රතිශතයකින් මේ වායු ගෝලය තුල අන්තර්ගත වෙනවද කියලා දන්නවා නේද? හොඳයි, ඒ වගේම තමයි දුවේ පුතේ ඊළඟට අපි වායු ගෝලයේ ව්‍යුහයේ ප්‍රධාන ස්තර ගැන කතා කරා. දැන් ඔන්න දුවල පුතාලා මතක් කරගන්න මේ වායු ගෝලයේ ප්‍රධාන ස්තර මොනවද කියලා. පරිවර්තී ගෝලය, අපරිවර්තී ගෝලය, මෙසෝ ගෝලය, ඒ වගේම තාප ගෝලය. ඒ වගේම තමයි දුවේ පුතේ මේ එක් එක් ස්තරවල විශේෂ ලක්ෂණ පිළිබඳව අපි විස්තරාත්මකව කතා කළා දූල පුතාලට මතක ඇති. ඒ වගේම වායු ගෝලයෙන් මිනිසාට ඇති ප්‍රයෝජන, වායු ගෝලය දූෂණය වීමට බලපාන මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳවත් අපි විස්තරාත්මකව කතා කළා. ඒ වගේම තමයි දුවේ පුතේ අපි ජල ගෝලය ගැන තමයි ඊළඟට කතා කරේ. පොඩ්ඩක් මතකය අවදි කරලා බලන්නකෝ ජල ගෝලය ගැන අපි කතා කරපු දේවල්. ඔව්, අපි පෘථුවිය මත ජලය පවතින විවිධ ආකාර ගැන සඳහන් කළා. අපි බලමු දූල පුතාලට මතකද කියලා මේ ජලය පවතින විවිධ ආකාර. සාගර ජලය, භූතල ජලය, භූගත ජලය, වායු ගෝලීය ජලය සහ පාංශු ජලය තමයි ඒ ජලය පවතින විවිධ ආකාර වෙන්නේ. හොඳයි, ඊළඟට අපි බැලුවා ජලයෙන් මිනිසාට ඇති ප්‍රයෝජන මොනවද කියලා. මං හිතන්නේ දූල පුතාලට නැවත කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ ජලයෙන් තියෙන ප්‍රයෝජන මොනවද කියලා. නේද දුවේ පුතේ? ඒ තරම්ම අපිට මේ ජලයෙන් ප්‍රයෝජන ලැබෙනවා. හොඳයි. ඒ වගේම පෘථුවි ජලගෝලයේ ජලය, ශිලාගෝලය, වායුගෝලය හා ජෛවගෝලය අතර හුවමාරු වීමේ ක්‍රියාවලිය. නැත්තම් අපි ඒක හඳුන්වනවා ජල චක්‍රය කියලා. අපි ජල චක්‍රයත් විස්තරාත්මකව කතා කළා දූල පුතාලට මතක ඇති. කොහොමද මේ ජල චක්‍රය ශිලාගෝලය, වායුගෝලය හා ජෛවගෝලය අතර ක්‍රියාකාරී වෙන්නේ කියලා. ඊළඟට දුවේ පුතේ, අපි කතා කරා ජලගෝලයේ පැවැත්මට තර්ජනයක් වන මානුෂ ක්‍රියාකාරකම් මොනවද කියලා. මගේ දූල පුතාලට හොඳට මතක ඇති කියලා මම විශ්වාස කරනවා. හොඳයි. ඊළඟට අපි අවසාන වශයෙන් කතා කළා ජෛවගෝලය පිළිබඳව. ජෛවගෝලය කියන්නේ දුවේ පුතේ පෘථුවිය සමන්විත වන උපපද්ධති හතරෙන් එක් පද්ධතියක්. එතකොට අපි බැලුවා ජෛවගෝලය කියන්නේ මොකක්ද කියලා, නේද? ඊට පස්සේ බැලුවා ජෛවගෝලයේ ක්‍රියාකාරීත්වය සඳහා බලපාන සාධක මොනවද කියලා. දූල පුතාල මතක් කරගන්නකෝ, අපි සාධක දෙකක් ගැන කතා කරා, ජීවී සාධක සහ ජීවී සාධක කියලා. අපි ජීවී සාධක කොටස් තුනකට බෙදුවා, ශාක, සතුන්, වියෝජකයන් කියලා. අජීවී සාධක සූර්යාලෝකය, පස, ජලය, දේශගුණය කියලා දැක්කුවා. ඔව් දුවේ පුතේ, ඊළඟට අපි බැලුවා ජෛව ගෝලයේ සීමාවන් මොනවද කියලා. මේ ජෛව ගෝලයේ සීමාවන් අපි ශිලා ගෝලයේ සීමාව, ජල ගෝලයේ සීමාව සහ වායු ගෝලයේ සීමාව පිළිබඳ අපි විස්තරාත්මකව කතා කළා. දුවල පුතාලා ඔන්න නැවත මතක් කරගන්න. ඊළඟට අපි ජෛව ගෝලයේ ප්‍රයෝජන ගැනත් කතා කරා. දූල පුතාලට මතක ඇති. ඒ වගේම තමයි මේ ජෛව ගෝලයේ සමතුලිත බව බිඳවැටීමට බලපාන මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳව අපි කතා කරා. නේද? අපි නැවත මතක් කරගමුද? ඔව්, වනාන්තර විනාශ කිරීම, පොසිල ඉන්ධන දහනය, න්‍යෂ්ටික අත්හදා බැලීම්, ඒ වගේම තමයි දුවේ පුතේ කැලිකසල අක්‍රමවත්ව බැහැර කිරීම ආදී ලෙස මිනිස් ක්‍රියාකාරකම් රාශියක් ගැන අපි කතා කරා. හොඳයි. ඊළඟ පාඩමින් මම කතා කළා පෘථුවියේ ව්‍යුහය පිළිබඳව. මේ ව්‍යුහය ප්‍රධාන ස්තර තුනකින් සමන්විත වන බව දැන් ඔයාලා දන්නවා, නේද? ඒ ස්තර තුන තමයි කබොල, ප්‍රාවරණය සහ හරය. ඉතින් දුවේ පුතේ, මේ ස්තර තුන පිළිබඳව ගොඩක් විස්තර කළා අපි කතා කරා දූල පුතාලට මතක ඇති. අපි කබොලේ ලක්ෂණ ගැන කතා කරා, නේද? ඒ වගේම අපි කබොලේ ලක්ෂණ ගැන කතා කරා. මම පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්කෝ දූල පුතාලට. කබොල ශිලා ගෝලයට තමයි අයිති වෙන්නේ. කබොල පෘථුවි ස්කන්ධයෙන් 1%ක් පමණ වෙනවා. ඒ වගේම තමයි මේ කබොලේ ඝනකම ඒකාකාරී වෙන්නේ නැහැ කියලා අපි විස්තර කරා, නේද දුවේ පුතේ? ඒ වගේම තමයි පාෂාණවලින් සමන්විතයි ප්‍රයෝජනවත් ඛනිජ වර්ග රාශියක් දක්නට ලැබෙන බවත් මම කතා කරා. ඒ වගේම තමයි දුවේ පුතේ, අපි අසන්තති දෙකක් ගැන මෙහිදී කතා කළා පෘථුවි ව්‍යුහය ගැන කතා කරනකොට. ඒ එකක් තමයි කබොල හා ප්‍රාවරණය වෙන් කරන සීමාව. අපි ඒක හැඳින්වුවේ කොහොමද දුවේ පුතේ? මොහොරෝ විසි අසන්තතිය කියලා. ඒ වගේම තමයි ප්‍රාවරණය හා හරය වෙන් කරන අසන්තතිය ගුටෙන්බර්ග් අසන්තතිය ලෙස හඳුන්වන බවත් මම කිව්වා. හොඳයි දුවේ පුතේ, පෘථුවියේ සංයුතිය කියන පළමු පාඩම අපි අදින් අවසන් කරනවා. මගේ දුවල පුතාලා පසුගිය අපෝස සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්නපත්‍ර සොයාගෙන මේ පාඩමට අදාළව ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න උත්සාහ කරන්න. ඒ සඳහා පෙළ පොතත් ආධාර කරගන්න දුවේ පුතේ. ඒ වගේම තමයි 2016, 2017, 2018, 2019 සහ 2020 යන වර්ෂවල අපෝස සාමාන්‍ය පෙළ භූගෝල විද්‍යා පළමු හා දෙවන ප්‍රශ්න පත්‍රවල මේ පාඩමට අදාළව ප්‍රශ්න අන්තර්ගත වෙනවා. ඒ නිසා ඒව සොයාගෙන පිළිතුරු ලියන්න. ඒ වගේම මේ පාඩමට අදාළව රුහුණු ගුරු ගෙදරින් දීලා තියෙන පැවරුම් වලටත් පිළිතුරු ලියන්න. එහෙනම් දුවේ පුතේ, ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් තවත් දිනක හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ආයුබෝවන්.
රුහුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. භූගෝල විද්‍යාව විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් තිබේ නම් GEO හිස්තැනක් Q හිස්තැනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සරලව සඳහන් කොට ඉංග්‍රීසි අකුරෙන් වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7481488 0.7481488 අංකයට යොමු කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර